අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියෝ. ඔයගලන්ට පේනවා මේ අලෝභ කුසල මූලය සුතමේ ප්‍රඥාව කියන එක ඇතු වෙන. ඒකෙන් සවිතක්ක සවිචාර සමාධිය, ඒකෙන් අධිචිත්ත ශික්ෂාව, සමත නිමිත්ත, නික්කම විතක්ක, අනන්‍යතා නා සාමීති ඉන්ද්‍රිය, නික්කම් වූ පවිචාරය, කාමේසන පහාන, සමාධි ස්කන්ධය. එතකොට අපි දෙවෙනි තුන්වෙනි සයිඩ් එකට ගියොත් මේ කාරණා පැහැදිලි කරන්න පටන් ගත්තා. ඒකේ පළවෙනියම පෙන්නනවා මේ සුතමේ ප්‍රඥාව යන කුමක්ද කියලා. යම් ධර්මයක් තථාගතයන් වහන්සේගෙන් හරි ශ්‍රාවක සංඝයා වහන්සේලාගෙන් හරි අහලා දැනගන්න. ඒක මෙනෙහි කරන කුමන ධර්මයක්ද? දුක බව අසා දැනගන්න. දුක්ක සමුදය බව අසා දැනගන්න. දුක්ක නිරෝධය බව අසා දැනගන්න. දුක්ක නිරෝධගාමිනී ප්‍රතිපදාව බව අසා දැනගන්න. එතකොට මේකට සමුදය කියන ධර්මයේ අස්තංගමී කියන ධර්මයේ ඇතුළත් වෙනවා. යම් සමුදය දහමක් වේද, ඒ මගින් නිශ්චය කරන්නේ, විද්‍යාමාන කරන්නේ දුක්කමයි. මේ බව මුලින් දැනගන්නේ, වටහාගන්නේ ඒ සුතමේ ප්‍රඥා කොටසට ඇතුළත් වෙනවා. ඉතින් මේකේ යම් කිසි විදිහකට සිතීමක් තියෙනවා. අන්න ඒ කොටස චින්තාමය ප්‍රඥාවට ඇතුළත් වෙනවා. වැඩි දියුණු කිරීමක් තියනවාද? භාවනාමය ප්‍රඥාවට ඇතුළත් වෙනවා. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංස්කාර විඥානවල සමුදය අස්තංගමේ ධන්නේ ධක්නේ පුන පුන ඇතිවන්නේ දුක්ඛය කියලා මේක සෑම ලෝකයකම උපදීම දුකයි කියලා කෙනෙක් වටහා ගැනීම ඒ සුතමේ ප්‍රඥාවෙන් කෙරෙනවා. එතකොට ඒ සුතමේ ප්‍රඥාවෙන් අපි ඊළඟ හතරවෙනි ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන සවිතක්ක සවිචාර සමාධිය කියන්නේ දිබ්බ විහාරේ, බ්‍රහ්ම විහාරේ, අරිය විහාරේ, ආනන්ද විහාරේ යන විහාරවල අතර සවිතක්ක සවිචාර සමාධියට ඇතුළත් වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ සම්පූර්ණයෙන්ම මේ දිබ්බ විහාරයේ තියෙන ප්‍රථම අධ්‍යාන, ද්විතීයික අධ්‍යාන, තෘතීයික අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන ඒ හතරම තියෙනවා කියන එකක් තියෙනවා නම් ප්‍රමාණවත්. දැන් බ්‍රහ්ම විහාරයේ තියෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අඩු ගානේකින් එකක් මෙත්තාව කියලා හිතන්න. ඊළඟට අරිය විහාරේ එතනක් තියෙනවා කාරණා හතරක් නේද? ඒක මගපල චිත්තය. එතකොට ඒකෙන් අඩු කාණේ සෝවාන් පල චිත්තය. ඊළඟට ආනේජ විහාරේ අපි තුන් ආකා සංඥායතන. හතරම ඕනේ එකක්වත් තියෙනවා නම් අන්න ඒක ප්‍රමාණවත් කියලා කියනවා. ඉතින් මේවා මේ ධර්මයන් එකකට සම්බන්ධයි. දැන් බලන්න දැන් දිබ්බ විහාරේ අපි තියෙනවා කායානුපස්සනාව කියන එක. ඒ භයාම පස්සනාවේ තියෙන පටිච්ච සමුප්පාදයක ඒ පුරුකක් අවබෝධය ඇති ධානය නේද? භවපච්චයා ජාති ඒක අවබෝධය නිසා තියෙන ධානය. එතකොට එතනින් අපි දැන් දුකයි කියන එකේ අවබෝධයක් එතන තියෙනවා. එතනින් අපි එනවා බ්‍රහ්ම විහාරයට. එතන බලන්න දැන් අර මගේ සීයාගේ කතාව වගේ ටේස් බඩ්ස් ගිහිල්ලා ජරාවටපත් වෙනවා. එතකොට කාටවත් බැන බැන ඉන්නවා කියන එක නෙමෙයි. මෙතන මේ රූපේ නිසා හානි වෙලා කියලා තේරුම් අරගෙන තමයි මෙත්තාව කියන එක පවත්තන. එතකොට භවපච්චයා ජාති, ජාතියේ දුකයි. ඉතින් දුක්ඛේ මේ ජරාවටපත් වෙලා තියෙන ස්වභාවය. ඉතින් මෙත්තා පවත්තාගෙන ඒ බ්‍රහ්ම විහාරයේ සාගතෝ ඉන්නවා. එතකොට ඉතින් ලෝභ දෝෂ මහා වහ කිරීමට අඩිතාලම වෙනවා, සැකසෙනවා එහෙම. එතනින් අපි එනවා දැන් බලන්න මේ කාරණා දෙකයි. කායම්පසනාවේ දිබ්බ විහාරයේ කරපු කොටසයි භවපච්චයා ජාති, ජාතියේ දුකයි. ඊළඟ මෙත්තාව කියන එකයි. ඒකේ දුකයි දුක්ඛ සමුදයයි කියන එක එහෙනම් අපි දන්නවා. එතකොට ඒ කාරණා දෙකෙන් අරගෙන එහෙනම් කිසිවක් මගේ කියලා ගන්නෙ නැහැ. මේ ආහාර ආදී දේවල් මගේ කියලා ගන්නෙ නැහැ. රස මගේ කියලා ගන්නෙ නැහැ කියන එක. අනේ එහෙනම් අපිට වෙනවා මේ අරිහ විහාරයෙන් අපි ඉන්නවා. ඊට පස්සේ ආනන්ද විහාරයේ වෙනකොට ඒ සංස්කාරයන් මගේ කියලා ගන්නෙ නැහැ කියන එක තියෙනවා. ඒක ඕගොල්ලෝ දන්නවා. ඉතින් සංස්කාර නිසා මතකද? සංස්කාර ආත්තා නිසා තමයි සංඥා මගේ කියලා ගන්නෙ. ඇඩ්වාන්ස් එක ඉගෙන ගත්තේ නේද? ඒක නිසා තමයි රූපයන් එහෙම ගන්නෙ කියලා. ඉතින් මෙතන ඒ සවිතක්ක සවිචාර සමාධියේ ඒ අවබෝධය එහෙම ඇති වෙනවා නම් ඉතින් එතනින් අපි එනවා මේ අධිචිත්ත ශික්ෂාව කියන එකට. දැන් බලන්න අධිචිත්ත ශික්ෂාව එන්නේ ඉස්සෙල්ලා අපිට තිබුණේ සවිතක්ක සවිචාර සමාධිය. ඒ කියන්නේ අපි අලෝකපාරේ යනකොට සවිතක්ක සවිචාර සමාධිය දිබ්බ විහාරේ. දැන් අපි කොහොමද අරගෙන ආවෝ ආනන්ද විහාරයේ දක්වාම ඒ ආනිංජ විහාරයට ආවහම අපි ඒ සංස්කාරයන් කියනවා ඉවතලනවානේ. ඉතින් එතෙන්ට ආවහම පස්සේ ඇත්තම කියනවා නම් අමෝහි අර්ථ දැක්වීම කියන එක බලන්න ඕනේ. දැන් අපි ක්‍රමානුකූලව අතහැරගෙන ආවා. අපිට අදීප විහාරයෙන් භවපච්චා ජාති ජාතිය දුකයි කියලා අවබෝධුනා. ඊට පස්සේ මෙත්තාවට ආවා. මෙත්තාවෙන් අපි අරේ විහාරයට ඇවිල්ලා ඒක පවත්වාගෙන ගියා ඵලචිත්තයන් ගේ. පවත්වාගෙන ඉඳලා ඊට පස්සේ අපි සංස්කාරයන් අදහා. එතකොට මේ සංස්කාරයන් අතහරිනවා කියලා ගත්තාම දැන් එක එක සංස්කාරයක් කියන මිනිස්සු මැනික් කරනවා නේද? ඒක හොඳයි කියලා හිතන. එතකොට ආපහු පේනවා අපි මැනික් කරන හොඳයි කියලා ගත්තාම තව මිනිස්සු මැනික් ගලක් අරගෙන එයා කල්පනා කරනවා මේ මේ ගලවගෙන මේ අරය ගත්ත ගල ඊට වඩා හොඳයි කියලා. ඕම කියලා ගත්තාම අන්තිමට ওই අමෝහ අර්ථ දැක්වීම තියෙනවානේ. අමෝහ අර්ථ දැක්වීම අපි පස්සේ මේක බලනවා. ඒක පෙන්නනවා නිබ්බානං ගතනන්ති කරිත්වා අශ්චර්ය භාවේන අතුල. පත්තු කුසලස් සම්බෝ ඥානේන පස්සන අයං අමෝහෝ. එතකොට මේ සංස්කාරයෙන් අතහරින එකම තමයි හොඳ කියලා අමෝහේ පෙන්නා දීම කියන එක තියෙනවා. එහෙමනම් දැන් අපි ආනින්ජ විහාරයට ආව අපි සංස්කාරයෙන් අතහරිනවා කියන එක. දැන් ඉතින් අන්න එහෙම ගලහම තමයි මේ අදිචිත්ත ශික්ෂාව. එහෙනම් නිව සංඥා නාසංඥායතන සාධන සංස්කාරයන් අපි අතහරිනවා. නිවන සඳහා මේව අතහරිනවා. ඊළඟට ඒක දෙවුණු අරූප ධාන සංඥාවන් කියන ඒවා අයින් කරනවා. ලොකු එක අයින් කරාට පස්සේ එහෙනම් සංස්කාර නිසා ඇති වෙන බලපෑම අයින් කරාම සංඥාව අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ සංඥාව අත්තා නිසානේ මතකද අපි ආ රූපයට සුඛයි කියලා එහෙම කියන්නේ නේද? ස්පෙෂල් එකේ ඇඩ්වාන්ස් එකේ කියලා ගන්න. එතකොට රූපයට නිත්‍යයි කියන එක එකතු කර අයින් කරනවා. අන්න එහෙමනම් අධිචිත්ත ශික්ෂාව සඳහා මේ පදනම කියන එක සකස් වෙනවා. දැන් පේනවද? අන්න ආනින්ජ විහාරයේ සංස්කාරය තුල සංඥා තුල රූපයට නිත්‍යයි කතාව ඉවතුන. දැන් අපි ආපහු අන්න සවිතක්ක සවිචාර සමාධිය හොදට පෝෂණය වෙලා තියෙනවා. ඒකෙන් අපි එනවා අධිචිත්ත ශික්ෂාව කියන්නේ. ඉතින් මෙතන පෙන්නනවා මේ සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාවයි කියලා. ඉතින් ඇයි අපි මේ සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව කියලා කියන්නේ? ඇයි අපිට කියෙන්නේ සම්මා ඥානය කියන්නේ නේද? ඇයි රහතන් වහන්සේ එහෙම කියලා කියන්නේ? ඒක කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? සමුදය අස්තංගමේ දැකලා දුක නැති කිරීමට පමණ නොවීම කියන එක දැක දැක ඔහේ ඉන්නවා කියන එක නේද? එතකොට එහෙමනම් මේ කියන්නේ මොකක්ද? ඔය සංස්කාරයෙන් ඉවතලන්න පමා වෙන්නේ නැහැ. අන්න ඒක තමයි සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ තියෙනවා කියන්නේ. ඔය ඉහත කාරණා තුන ඉවත් කරන්න පමා නොවීම කියන එක තමයි මෙතන පෙන්නන්නේ. එවනම් අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට 6 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනු ඒ සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිකිත ශික්ෂාවට කාවැදුනහම යම්කිසි ධර්මයක් පහකල යුතුද ඒකට සමවදිනු. අන්න ඒක තමයි සමත නිමිත්ත කියලා කියන්නේ. මොනවද මේ අපි මේ පහ කරන්නේ? ලෝභ, දෝෂ, මෝහ පහ කරන්න මොකද සමවදිනේ? මේවා එපා කියලා සමවැදීමක් කියන එක තියෙනවා. එතකොට මේ ලෝභ මෙතන එන මතක තියාගන්න ඕන ලෝභ දෝෂ මෝහ පහ කරන්න සමවදිනවා කියන එක නේද? එතනින් අපි එනවා නික්කම්ම විතක්කේ කියන එකට. එතකොට මේ සමත නිමිත්ත තුළින් ඇතිවෙනා නෙක්ඛම් මේ මගින් අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා. මේකෙදි කුසලයේ කෙලවර වෙන්නේ නිර්වාණයයි කියන එකයි. මේක නතර කිරෙන්නේ නැහැ. දැන් බලන්න අධිචිත්ත ශික්ෂාව තිබුණාට සමත නිමිත්තට අපි උඩින් නේද? එතකොට මේ අධිචිත්ත ශික්ෂාවේ අඩුතරමේ මෙත්ත අප්‍රමාණීය තියෙනවනේ. ඇයි අපි කියුවා අර විහාරවලින් එකක් නේද? එතකොට දිබ්බ විහාරෙන් එකක් තියෙනවා. බ්‍රහ්ම විහාරෙන් එක අඩුම දාන්නේ මෙත්තාව කියන එක තියෙනවා. එතකොට එහෙනම් අපි තව මෙත්තා වඩන් ගොඩන් අපිට මේකට අමතරව තව මොනවද අපි මේ පහ කරන්න කතා කරන්නේ මේ වෙලාව වෙනකොට? මේ මේ ධර්මයේ ගත්තාම එක එක තැන් වල එක එක කාරණාවයි පහ ගිරින් කියන්න තියෙන්නේ. එතකොට ඒ මෙතන ඉඳලා පහ කරන්න හදන්නේ මෝහය නිසා වෙන ලෝභය. මෝහය නිසා වෙන ලෝභය තමයි අපි මේ පහ කරන්න හදන්නේ. එතකොට මෙතන මේ සංස්කාර විශ්ේලා මේ ප්‍රධාන වෙච්ච ධර්මයක්. අපි යන්නේ අලෝභ පාරේ. නමුත් අපිට මෝහ පාරේ බලපෑම කියන එක අපිට තියෙනවා. මෝහ පාරේ බලපෑම. එතකොට එහෙමනම් ඒ ධර්මයක් පහ කරන්න ඕනේ. උදාහරණයකට ඕගලන්ට බලන්න පුළුවන් අර සම්මා වාචා ධෛර්යමකේ අපි බලලා තියෙනවා මේ පිසුනා වාචය. ඒකෙන් මෝහය ඇති වෙනවා කියලා. මතකද? මුසාවාදයේ පරුසා වාචය, ඒකේ පිසුනා වාචය, පිසුනා වාචයේ මෝහය ඇති වෙනවා. මෝහයදී අපි මේ පිසුනා වාචයදී අපි වෙන් කිරීම කරනවා. මෝහය නිසා අපි වෙන් කිරීම කරනවා. දැන් බලන්න අපි කල්පනා කළොත් එහෙම බල්ලෙක් ඉන්නවා මිනිහෙක් ඉන්නවා. කාටද අපි වැඩියෙන් සලකන්නේ? මිනිහයාට නේද? ඇයි අපි එහෙම කරන්නේ? අපේ මෝහය නිසා. අපි කල්පනා කරනවා ඉතින් මෙයා කල්පවතිනවා ආදී වශයෙන් අපි මෝහය නිසා තමයි අපි වෙන් කරන්නේ කියන එක තියෙනවා. මතකද අපි අර මෙත්තා අප්‍රමාණ චේතෝ විමුක්තියට එහෙම යනකොට පෙන්නවා වෙනස්කමක් කරන්නේ නැත්නම් මෙත්තා චේතෝ විමුක්තියට ඊට යන්න පුළුවන් කියලා. අතොර වෙනස් කරන එක හොඳයි කියලා අපිට හැඟීමක් ඇති වෙලා තියෙනවා. යම් කිසි නිත්‍යභාවයක් තියෙනවද අර මෝහයද බල්ලාගේ මනුස්සයෙක් ගතාවි අර මනුස්සයා ජීවත් වෙනවා කියලා නිත්‍යභාවය. ඒ නිත්‍යභාවයක් තියෙනවද ඒක මෙත්තාවට හානියක් වෙනවා. අපිට අර මෙත්තාව හරියට පවත්වා ගන්න බෑ කියන එක තියෙනවා. ඒයි මගේ රූපේ ජරාවෙලා ඒකෙන් හානිය අයින් කරගන්න මම මෙත්තාව කරන්නේ. එතකොට මට නිත්‍යයි කියලා කිව්වනම් ඒක හරියට කවුරු හරි කෙනෙක් කියලා කියනවා මේ ඉන්නකෝ මන් දෙන්නම් වේතම් මේක ගත්තට පස්සේ වැඩේ හරි කියලා නේද? අර සීයල් හිතන්න කවුරු හරි දුවයි මේ ටේස් බඩ්ස් ඔක්කොම එනවායි කියලා අපව. එතකොට නිත්‍යභාවය එහෙනම් මෙත්තාවට හානියක් කියන එක සිද්ධ වෙනවා. මේක ඉවත් වෙන්න ඕන. අන්න ඒක තමයි මෙතන මේ එක්කම එකක් කියන එකේ මේ බලන්නේ. එහෙනම් මතක තියාගත්ත යුත්තේ මොකද්ද? මෝහය නිසා ඇතිවෙන්නා වූ ඒ දේවල් තමයි අපි මෙතෙන්දී පහ කරනවා කියන එක තියෙනවා. මෝහය නිසා ඇතිවෙන ලෝභය. ඒක තමයි අපි පහ කරන්නේ. එතකොට අර බල්ලගේ මිනිස්සුගේ කතාවෙන් ටික පැහැදිලි වෙනවා. එහෙනම් අපි යමු ඊළඟට 7 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 7 වෙනි ස්ලයිඩ් එකේ අපිට පෙන්නනවා ඒ නෙක්ඛම්ම විතක්කෙන් අපි එනවා මේ අනඤ්ඤාතං නස්සාමීති ඉන්ද්‍රිය කියන එක. අනඤ්ඤාතං කියලා කියන්නේ අනඤ්ඤාත කියලා එතන කියන්නේ මොකද පෙර නොදන්නාලද කියන එක. ඔන්න ලියා ගන්න පුළුවන් ඔබලන්ට අනඤ්ඤාත කියලා කියන්නේ පෙර නොදන්නාලද කියන එකයි. ඊළඟට නස්සාමි ඉති වචන දෙකක් එතන. නස්සාමි ඉති කියලා කියන්නේ දැනගන්නේ. ඒ කියන්නේ මොකද? පෙර නොදන්නා ලද දේ දැනගන්නේ නෙමෙයි. කියන එක තමයි අනඤ්ඤාත නස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ. යෝගාවේ ඉංග්‍රීසි භාෂාවෙන් නම් ඔයගලන්ට පේන හොඳට ලියවිලා තියෙනවා. I shall come to know finally as yet not finally known. නොදන්නාවේ ඒක දැනගන්නවා. එතකොට මෙතන මෙතන පෙන්නනවා අවබෝධ නොවුනා වූ යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් වේද? ඒ අවබෝධය ලබා ගැනීම සඳහා විරිය ආරම්භ කරනවා. මේක තුන් ආකාර වෙනවා. ඒ නූපන් අකුසල කියන ඒව නොයිපදනවා. ඒක හරියට මේ පළවෙනි විරිය වගේ නේද? පළවෙනි මතකද අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය කියලා කිව්වේ නේද? ඉපදිලා නැති ඒවා. ඒකනම් නූපන් අකුසල් ආපහු අපි උපද්දවන්නේ නැහැ. ඊළඟට උපන් කුසල් නොනැසී පැවතීම සඳහා විරියක්. එතකොට එහෙනම් ඕලන්ට වෙන මේ අනඤ්ඤාත නස්සාමේ තේන්ද්‍රිය පෙන්වන්නේ විරියක් නේද? මේක මේ දෙවිනි විරිය හරියට මේ දෙවිනියට ලකුණු කරලා තියෙන එක හරියට හතරෙනි විරිය වගේ නේද? උපන්නානං කුසලානං ධම්මානං තිතියා සම්මෝසාය කියලා කියන්නේ. ආ මේ අර්ථය නේද මේ තියෙන්නේ? උපන් කුසල් මොනසේ පැවතීම සඳහා විරිය දෙවිනි කාරණා. ඊළඟට තුන්වෙනි කාරණේ පෙන්වනවා නූපන් කුසල් ඉපදීම සඳහා විරිය. එතකොට ඒ කාර්යයටම අපේ තුන්වෙනි විරිය වගේ නේද? අපි කුසල උපදවන්න හදනවා කියලා කියන්නේ. එතකොට මේ මොකක්ද නුම්පන් කුසලයේ කියන්නේ? නිවනට යොමු වූ යම්කිසි දහමක් තමා කර පවත්වන්නේ ඒ ඉවත් කිරීම. ඒක තමයි මෙතන මේ කුසලයේ කියලා කියන්නේ. එතකොට මෙම ධර්මයෝ සමාපatti ධර්මයෝ වන්නා. ඒ කියන්නේ හතරවෙනි ධානයේ ඉඳන් අටවෙනි ධානයේ දක්වා සමාපatti තියෙනවනේ. දැන් බලන්න හතරවෙනි ධානය කියන එක ස්ටේබල් නේද? දැන් අර තුන්වෙනි ධානයෙන් ගන්නකොත් අපි සුඛයෙන් වටමුත් දුකේ. දැන් හතරවෙනි ධානයේ ඉඳන් ස්ටේබල් ගතියක් කියන එක තියෙනවා. එතකොට ඒවා සමාපත්තියෙන් වෙනවා. ධාන සමාපත්තිය කියනවා. එතකොට ඒ වගේ හතරවෙනි ධාන සමාපත්තිය ඉඳන් එහා අටවෙනි ධානය දක්වා සමාපත්තිය තියෙන ස්වභාවය. අන්න ඒවා තමයි මේ අයින් කිරීම කියන එක තියෙනවා. අන්න ඒක කළාට පස්සේ අපි එහෙමනම් අටවෙනි ස්ලයිඩ් එකට යමු. ඒකෙන් එනවා නෙක්ඛම්ම පවිචාරයේ කියන එක. එතකොට හතරවෙනි ධානයේ ඉඳන් අටවෙනි ධානයේ දක්වා සමාපති ධර්මයන් පහ කරන්නේ නෙක්ඛම්ම පවිචාරයේ කියන එක සම්පූර්ණ කරනවා. මේ පවිචාරය කියලා කියන්නේ to investigate thoroughly. තමන්ගේ හොඳට ඒක බලනවා නේද? එතකොට ඒක තමයි පවිචාරය කියන එක අර්ථයක් කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ඕක සමාපති ධර්මයන් පහ කරන්න අපි දැන් අනඤ්ඤාත නස්සාමීති ඉන්ද්‍රිය ද උත්සාහ කළා නෙවිරිය මේව අයින් කරනවා කියලා නේද? හතරෙන් ඉඳන් අට දක්වා. ඉතින් අපි පෙලක් වෙලාවට අපි යමක් කරන්න උත්සාහ කරලා පෙලක් වෙලාවට කරගන්න බැරි වෙනවා නේද? තමන්ට පුළුවන් වුණා නම් සක්සස්ෆුල් වුණා විභාගයක් කරන්න ගියා පාස් වෙන්නේ නැහැ පළක් අය නේද කරගන්න ඕන කියලා හිතුවා. දැන් මේක කරගන්න පුළුවන් වුණා නම් තමයි අන්න තමයි මෙක්කම්ම ඒ පවිචාරයේ කියන එක ඇති වෙන්නේ. දක්ෂ වුණා. එතකොට එහෙන් පහ කරන්න හැකි වුණොත් මොකද දන්නවද වෙන්නේ? පහ කරන්න හැකි වුණොත් නිත්‍යභාවය කියන එක ඉක්ම වුණා. අන්න ඒක තමයි උතන වැදගත් වචනේ. ඒ කියන්නේ නිත්‍යභාවය කියන එක අපි ඉක්ම වීම කියන එක කරමු. මොකද දැන් ධානයක ගිහිල්ලා හිටියාම මිනිස්සුන්ට හිතෙනවා දැන් ආලාර කාලා මෙහෙම තිතුයි අන්තිම එක මේකයි කියලා නේද? දැන් අපි විතර පැහැදිලි කරලා දීලා තියෙනවා දැන් මිනිස්සේ දැන් ඕගොල්ලෝ මැරෙන වෙලාවකට ඕගොල්ලෝ කල්පනා කරන්නේ මේක මෙතනින් ඉවරයි කියලා. ඔබලු හිතන්නේ මොකක්ද? අර අරූප ධානයේ වල මම කලින් ඉඳලා මහා කප්ප 20000 ගණන් ඉඳලා තියෙන්නේ මට මේ වැරදිලා මම මේ මනුස්ස භවයක් ගත්තේ. ඔබලු හිතන්නේ මම යන්නේ ආපහු අර ආකාස සංඥායතේ බොහෝ කල් ජීවත් වෙන්න යනවා කියනවා. දැන් මේ සමාපatti ධර්මයන් මේ පහ කරන්න පුළුවන් වුණා නම් අන්නේ නිත්‍ය කතාව අතන ගියත් ආපහු මෙරලා වැටෙනවා නෙමෙයි. එහෙනම් නිත්‍ය භාවය කියන එක ඒක මොනවා. දැන් බලන්න අර දුක්ඛ ටේබල් එකේ වම් පැත්තේ අපි ආවනේ. ජාති ජරා ව්‍යාධි මරණ මරණේ ඔම් සංඥාව දක්වා ආවනේ සංඥාවෙන් රූපේ ආපව ඒවා ගන්න යන්නේ නැහැ කියන එක තියෙන සමාපatti ධර්මයන් අපි අයින් කරා නම් නිත්‍ය කතාව නැහැ කියන එක. ඉතින් අන්න එහෙම කළායින් පස්සේ ඕගලන්ට ඇතිවෙන මේ නෙක්ඛම්ම පවිචාරය නෙක්ඛම් පවිචාරයේ මේක සියලු අංගයන් සහිතව පවත්න්නේ නම් ඒ තමන්ට එමගින් කාමේශනාව කියන එක දුරු කරනවා. කුමන කාමේශනාවක්ද? යම් ධාන තලයක ඉපද ගත කිරීමට ඇති ආසාව කියන එක. එතකොට දැන් කෙනෙක් ඇත්තම කියනවා නම් ඉතින් ওই අවස්ථාව බොහොම ගැඹුරුයි. ඒ කියන්නේ මම අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට අපි යන්නේ මොකටද? අපි සාමාන්‍යයෙන් ගන්නවා අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යනකොට මේක මේ සුඛයි කියලා අරගෙන යන්නේ නේ. අපි යන්නේ ලුණු බෙලි චුට්ටක් තිබුණා නම් හොඳ රහ වුණා නම් ගියාගෙන අපි අවිද්‍යාව ඉඳන් අපි එනවා කාමාශ්‍රයට මොහ පැත්තෙන් නේද? එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ කාමාශ්‍රය කියුවාම ඉතින් මේ මොනවා ටිකක් කාලා ඒකේ හොද්දේ ඒකේ පසු සංඥාව අපි පසු සංඥාවනේ කියන්නේ. ඉතින් ඕක අපි දාන්නේ නිකන් රූපේට විතරයි නේද? මේක විතරක් නෙමෙයි. ඇයි අපි ධ්‍යාන තලයකට යන්නේ? අපි හිතමු මේකට ගියාම මෙතන සුඛයි කියලා. අන්න එහෙනම් ඒකේ පසු සංඥාව වෙනවා. මේ ධර්මයේ එන්නේ සිව්. එතකොට මම මේ ධ්‍යාන තලයේ යනවා කියලා ගත්තත් එහෙනම් ඒකේ සුඛයි කියන කතාව පසු සංඥාව. මම මේ කාමාශ්‍රයට යන කතාව නැතිනෝ වෙන කියන එක තමයි උතන තියෙන්නේ. එතකොට උතන දැන් අපි දන්නවා ඔය අපේ නිතරම අපි මේ මොකක් හරි එකක් මේ හොඳයි කියලා කියනවා නේද? ඒ හොඳයි කියලා කියන්නේ මේ යන සංස්කාර කොටස නිසා තමයි අපේ මේ රූපය හොඳයි කියලා අපි කියන්නේ. මේ යන සංස්කාර කොටස නිසා. ඒ සංස්කාරයෙන් මෙරලා දැන් ඔයගොල්ලන්ගේ දුප්පටේ වෙලෙදි දැක්ක අර දකුණට ගිහිල්ලා වම් පැත්ත කරා ගමන් කරනවා නේද? කියන්නේ මෙරලා ගිහිල්ලා ආපු ඒවට මේ අපි මේ කතා කරන්නේ. අපි නිතරම මෙහෙමයි. ඒ කියන්නේ ඔය ලයිට්නින් සයින් එක ඔයගොල්ලෝ ප්‍රිපෙයා කරන කට්ටියම දන්නවා. අර පරිදී වූ සංස්කාරයේ වගින් අපේ මේ රූපය මේ සුඛයි කියලා එහෙම අපි කියන්නේ නේද? එහෙම සංස්කාරයකින් රූපයට මේ සංඥාව සුඛයි කියලා ඒ සංඥාවෙන් සෝකේ හරහා රූපයට සුඛයි කියන එහෙම කතාව කියලා තියෙනවා. ඒ කියන්නේ මැරලා යන කොටස තියෙනවානේ බෙල් ෂේප් කර්ව් එකේ දකුණු පැත්ත ගන්නකො නේද? දකුණු පැත්ත මේක මැරලා යන. ඒ මැරලා යන හරියට මාන්නේකේ මේ කොටසෙන් තමයි අපි මියන කොටසෙන් තමයි අපි හොඳයි කියලා කියන්නේ. ඒකනේ ඔයගොල්ලෝ මේ රූපයක් දැක්කම අපි තුන් හොඳ ආහාරය. එහෙම නැත්නම් තරුණ පුද්ගලයෙක්. ඒ වගේ එකක් දැකලා ඔයගොල්ලෝ කල්පනා කරනවා මේ මේ පුද්ගලයා හොඳයි මේකෙන් සපක් තියෙනවා ආදී වශයෙන් නේද? ඇත්තෙම කියනවනම් එහෙම හිතන්නේ මොකද? ඕගොල්ලන්ගේ කලින් තිබිච්ච වල මැරිච්ච හින්දා නේද? කලින් මේ වගේ රූපයන් ස්පර්ශ කරලා තිබිච්ච දේවල් මැරිච්ච ඒවා. ඒ මැරිච්ච හින්ම තමයි අපි මේ හොඳයි කියන කතාව කියනවා කියන එක තියෙන්නේ. හරි මොඩයි නේද? එතකොට අපිට පේනවා මේ බෙල් ෂේප් කර්ව් එකේ අර C2 පැත්ත නේද? මේ එහා පැත්තේ A2, B2, C2 කියලා අපි බැලුවේ ටිකකට ඉස්සෙල්ලා C2 පැත්ත මෙරළ යන පැත්ත. අන්න ඒක කොහොමද නිසා තමයි මේක හොඳයි කියලා කියන්නේ. එතකොට දැන් අපි මේ ධ්‍යාන තලයේ ඉපදලා ඉන්නේ කොටස ආසාව කියන එක අපි ඒවා පහ කරනවා නම් ඒක තමයි කාමේස ප්‍රහාණය. එහෙම කරාම සමාධි සංදේ කියන එක සම්පූර්ණ කරනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි සමාධිය කියලා කිව්වහම අපි කල්පනා කරන්නේ නිතරම සමාධියක් වඩනවා කියන එක නේද? දැන් පේනවද මෙතන කියන්නේ මොකක්ද? සමාධිය අල්ල විසි කරනවා කියන එක. වඩලා වඩන්න ඉස්සෙල්ලා කෙනෙකුට කියන්න බෑ මම මේක අල්ල විසි කරනවා කියලා. දැන් ඕගොල්ලන්ට අපි හිතමු මේ නිව සංඥාන ආසඤ්ඤායතට කිසිම ආකාරයකින් යන්න බෑ. ඈ යන්න බෑ. ඒකට දැන් යන්න බැරි හිතක් කෙනෙක් ඉඳන් කියනවනේ මම ඕගොල්ලන්ට විසි කරනවා කියලා. ඒක කිසි තේරුමක් නැහැ. මට මොකක් හරි එකක් ලැබිලා මට එක තිබිලා මම ඒක විඳලා මම ඒක බලලා ඊට පස්සේ මම කියනවා ඒක අල්ල විසිරනවා කියලා අන්නේ අර්ථයක් තියෙනවා. එතකොට සමාධි ස්කන්ධය කියලා කියන්නේ අපි වරදව වටහා ගත්ත අපි කියන්නේ මේ සමාධිය වඩනවා කියන එක. මෙතන තියෙන්නේ සමාධි ස්කන්ධය කියන්නේ ඒ කිසිම මතකද? අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණ. අයන් අමෝ කිසි මෙහෙකින් ඉන්න බෑ කියලා අරගෙන අයින් කළා දැම්මන තමයි අපිට ඒක තියෙන්නේ නේද? එහෙනම් සමාධි ස්කන්ධය කියන්නේ ඔක්කොම අපි මේ සමාධි අර ධානයෙන් ඔක්කොම එකකින්ම පින්නේ නැහැ කියලා යන්නේ. එතකොට එහෙමනම් මේකේ භාවනාවට කරන්නේ කොහොමද? භාවනාව අපි පළවෙනිම අනුලෝම වශයෙන් බලමු. ඒ කියන්නේ අපි පටන් ගන්නවා අර අලෝභ කුසල මූලයෙන් ඒ සවිතක්ක සවිචාර සමාධිය කින්තාම මේ ඔය විදිහට අපි දිගටම ගමන් කරගෙන යනවා නේද? එතකොට අධිකිත ශික්ෂාව ඔය විදිහට පහළට ආව සම්පත නිමිත්ත ආදි වශයෙන්. ඔහොම ඇවිල්ලා ගිහලා මෙතන මේ නෙක්ඛම්ම පවිචාරය, ඒකෙන් කාමේශ ප්‍රහාණය ඒ විදිහට ආවා. එහෙම ඇවිල්ලා මේ සමාධි ස්කන්ධය කියන ධානයෙන් කියන එක අතහැරිය. එහෙම බලලා කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් ඔය ප්‍රඥා ස්කන්ධය කියන්නේ මෙහෙම දන්නවනම් ඒකේ පෙන්නන්නේ අවිද්‍යාශ්‍රයෙන්ද අපි කාමාශ්‍රයට යන්නේ නැහැ කියන එකයි. ඒතොර අවිද්‍යාශ්‍රයෙන්ද කාමාශ්‍රයට යන්නේ මොකද? අපි මොකක් හරි එකක් සුඛයි කියලා හිතාගෙනනේ නේද? දැන් අපි පෙන්නනවා මේ ධාන තලයන්වත් සුඛ වෙන්නේ නැහැ. ඒකේ පසු සංඥාවට අපි යන්නේ නැහැ කියන එක. එතකොට එහෙම බලුවොත් එහෙම තමන් එහෙමනම් මේ අවිද්‍යාවෙන් නම් කාමාවට යන්නේ නැහැ කියලා ආපහු ප්‍රතිලෝම වශයෙන් අපි යන්න පුළුවන්. ප්‍රතිලෝම වශයෙන් ගියාම අපි යන්නේ කොහේද? සවිතක්ක සවිචාර සමාධිය අපි යන අලෝභ කුසල මූලයේ කියලා නේද? ඒ කියන්නේ එකම රූපයක්වත් ගන්න යන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ දැන් ওই ධානයක් ඉන්නේ එක දැන් ඕගලන්ට දැන් සාමාන්‍ය කල්පනා කරනවා අපි මේ ධානයකට ගියාම මේ රූපය ගැන අපි කතාවක් නැහැ කියන එක වගේ නේද? එහෙම හැඟීමක් නිතේනේ ආකාස සංඥායතර ගියාම රූපේ ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ දන්නවා නිව සංඥා නා සංඥායතර ලාභිය 50% මේ රූපේ ස්පර්ශ කරනවා නේද? එතකොට දැන් මේ කතාව තියෙනවානේ. ඒ කියන්නේ අපිට කවදාවත් රූපයක් නැත්තම් වේදනාවක් ගැන කතා කරන්න බෑ. පුළුවන්ද ඕගොල්ලන්ට? ඕගොල්ලන්ට රූපයක් නැත්තම් ඕගොල්ලන්ට කියන්න පුළුවන් මේ කඩලේක රහයි, පරිප්පුවේක රහයි, අවඩේ කරහයි මොනවත් කියන්න පුළුවන්. ඒක කටගාලා ඒකෙන් නැති වෙච්ච නේද? එතකොට රූපේ නිසා ඇති වුණු වේදනාවක් නැත්තම් කවදාවත් ඕගලන්ට මේ සංඥාවන් ගැන කතා කරන්න බෑ. තේරුණාද? එතකොට එහෙමනම් ඕගලන්ට පේනවා එකකට එකක් සම්බන්ධයි. මේ රූපේ නිසායි වේදනාව, ඊට පස්සේ මම වෙනම මොන කතාවල් කිව්වත් වේදනාව නිසා තමයි සංඥාව. ඒ සංඥා නිසා තමයි අත්ත කියන කතාවන්, සංස්කාරයන්, විඥානයන් කියන කතාව ඇවිල්ලා තියෙන්නේ. මේක ෆ්ලෝ ඔන් එෆෙක්ට් එකක් තියෙනවා මේ විදිහට. එතකොට මම ධානයක් ගැන කතා කරනකොට රූපය නිසා තමයි මගේ වේදනාව ආවේ නේද? එහෙමනම් මම වේදනාව ගැන කතා කරනකොට වේදනාව සහගත වූ ධානය විඥානංජායතනය ගන්න. ඒකෙත් තියෙනවා රූපය නිසා තමයි මට මේක හඳුනා ගන්න පුළුවන්කමක් කියන එක එහෙම තිබුණේ. එතකොට දැන් එහෙමනම් මම මේ අයින් කරනවා කිව්වහම අන්තිමට පේනවා ඒ ධානය තුල තිබුණා වූ රූප කොටසක් තියෙනවා. මේ සංඥා නා සංඥායතනය තුල රූප කොටසක් තියෙනවා. 150 ස්පර්ශ කරනවා කියන්නේ අන්න ඒ වගේ සියුම් ධර්මයන් තමයි අයින් කරන්නේ. ඒක තමයි ප්‍රතිලෝම බලනවා කියන එකෙන් වැදගත් වෙන්නේ. අනුලෝම බලනකොට ඕගොල්ලෝ අයින් කරගෙන අයින් කරගෙන යනවා. ගිහිල්ලා ධානයෙන් අයින් කළා ආපහු මම අර කාමේශන ප්‍රහාණය කියන එක ඒ හරියට ආවෙන් පස්සේ අපි ආපහු ප්‍රඥා ස්කන්ධය කියන එක භාවිත කරලා අපි යනවා රූපෙට. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්නේ. ඒක තමයි ඕගොල්ලන් කරන් තියෙන්නේ භාවනා. දැන් එහෙනම් අපි මිනිත්තු 5ක් විතර අරගෙන මේක මනස් රදාගෙන ඊට පස්සේ භාවනා කරමු.